උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකයේ විසින් ඔබට මේ පාඩම සිංහල සාහිත්‍ය පාඩ සංග්‍රහයට අදාළ පාඩම පැහැදිලි කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවෝ දන්නවා අපි මාස ගණනාවක් තිස්සේ ඔබට ඔබේ සිංහල සාහිත්‍ය පාඩ සංග්‍රහයට අදාළ පාඩම් මාලාවේ පාඩම් රාශියක් මේ විදිහට පැහැදිලි කරා. ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍ය කියන පෙළ පොතේ ව්‍යාකරණ පාඩම් රාශියකුත් අපි ඔබට පැහැදිලි කරා. අපි විශ්වාස කරනවා අපේ දරුවෝ මේ පාඩම් හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්ථක කරගන්නා බව. විශේෂයෙන් මේ දින මේ වකවානු අපේ රටට මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලට කරදර බහුල කාලයක් වෙලා තියෙනවා. විශේෂයෙන් COVID-19 වසංගත රෝගය නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ යම් මට්ටමකින් අඩාල වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණය වඩාත් හොඳින් තේරුම් ගන්න රජරට සේවයේ උදව්වෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පාඩම් මාලාව ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. අපේ දරුවෝ මේ පාඩම් නැවත නැවත ශ්‍රවණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුත්තට කිසියම් පිටිවහලක් මෙහිින් ලබා ගන්නවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තුව. මේ පාඩම් මාලාවේ බොහෝ පාඩම් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දරුවනි, අද අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සාහිත්‍ය හා පාඨ සංග්‍රහයේ පොතේන 16 වෙනි පාඩම අවසාන පාඩම වස්සානේ කියන කවි පන්තිය පිළිබඳව කිසියම් දැනුමක් අවබෝධයක් ඔබට ලබා දෙන්න. මේ වන විටත් ඔබ මේ පාඩම හොඳින් කියවලා ඇති. මම මේ කියන සමහර කාරණා ඔබට තව තවත් අහුරු කරගන්න පුළුවන් පාඩම කියවීමෙන් සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා අංශයේ ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන නිදහසේ කියවා නිදහසේ ලියමු කියන කෘතිය, මේ පොත් ඔබට මේ වන විටත් ඔබේ අතටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඒ පොත් පරිශීලනය කරමින් මේ අදහස් වඩාත් තහවුරු කරගන්න අවධාරණය කරගන්න. ඉතින් අපි වස්සානීය සාහිත්‍ය පාඩමේ වස්සානීය කියන කවි පන්තියේ මූලික සාහිත්‍ය පසුබිම ගැන ප්‍රථමයෙන් තොරතුරු ටිකක් සාකච්ඡා කරමු. දුවේ පුතේ, මේ පාඩම වස්සානීය උපුටාගෙන තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්සානීය කියන කාව්‍ය සංග්‍රහය. මේ රචකයා සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතුමයි. ඊට හේතුව තමා ඔහු මේ යුගයේ අපේ කාලේ සිංහල සාහිත්‍ය නියෝජනය කරන ඉතා විශිෂ්ට නිර්මාණකරුවෙක් වීම. එතකොට වස්සානීය පද්‍ය පන්තියේ රචකයා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මේ පාඩම උපුටාගෙන තියෙන්නේ වස්සානීය කියන ඔහුගේ කෘතියෙන්. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ගාල්ලේ නාකියාදෙනිය තෙල්ලකුඹර කියන ගමේ උපන් කෙනෙක්. ඔහු අධ්‍යාපනය ලබලා තියෙනවා නාවල රජයේ පාසල, තෙල්ලකුඹර විද්‍යාකාන්ති විදුහල, තෙල්ලකුඹර දුටුගැමුණු විදුහල, හික්කඩුවේ සුමංගල මධ්‍ය මහාවිද්‍යාලය, ගාල රිච්මන් විද්‍යාලය. එතුමා මේ පාසල් වලින් තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. එතුමාගේ උසස් අධ්‍යාපනය පෙරදිනි විශ්වවිද්‍යාලයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරගෙන තියෙනවා. අපිට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ ඔහු විශිෂ්ට සාහිත්‍යකරුවෙක් නිසා ඔහුගේ පෞද්ගලික තොරතුරු, ජීවන තොරතුරු අපි දැනගත යුතු නිසා. ඒ සමගම ඔහු නියලුණු වෘත්තීන් ලෙස ඔහු මුලින්ම ගුරුවරයෙක් ලෙස ගුරු වෘත්තියෙන් නියැලලා තියෙනවා. ඉන් පස්සේ ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් විශේෂයෙන් නිර්මාණකරුවෙක් විදිහට වර්තමාන නව නිර්මාණකරුවන්ට අත්ලක් වෙමින් බොහෝ කාර්යයන් සිදු කරමින් සිටිනවා. ඔහුගේ සාහිත්‍ය ආගමනේ ගත්තොත් විශේෂයෙන් කාව්‍ය කෘති නිර්මාණයේදී තමා ඔහු විශිෂ්ටයෙක් බවට පත් වුණේ. මුල්වකවානුවේදී ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය බිය නොවන් අයියන්දි. ඊට අමතරව අපට අදාළ වන වස්සානේ පාඩම උපුටාගෙන තියෙන වස්සානේ සුබ උදෑසන සල්ගහ යට තරු ලකුණු මධ්‍යම යාමය ඔහුගේ අනෙක් කාව්‍ය කෘතීන්. ඊට අමතරව ඔහු සිංහල සාහිත්‍යයේ ඉතා ප්‍රකට වෙලා තියෙන ගීත රචකයෙක් විදිහට අපේ දරුවෝ නිතර අහන ගීත රාශියක නිර්මාණකරුවා ඔහු. ඔහුගේ ගීත සංග්‍රහයන් ලෙස වංක ගිරි අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙත නිලපුල්, ආලක මන්දා කියන ගීත සංග්‍රහයන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, එතුමා ඔබ වෙනුවෙන් කෘති රාශියක් නිර්මාණය කරලා තියෙනවා. ළමා කෘති, ඒ අතර සැලලිහිණියෝ, රන් කිරි කට, රතු කිකිලි, සින්දු කියන උණ පඳුර විශේෂ තැනක තියෙනවා. විශේෂයෙන් ලේඛකයෙක් විදිහට එතුමා විවිධ පුවත්පත් සංග්‍රහාදියට රචනා කරන ලද ලිපි එකතු කරලා ලිපි සංග්‍රහයන් නිකුත් කරලා තියෙනවා. ලස්සන මහසහ මතක සිතුවිලි, කටුගහ යට, ලියවැල, අත්පසුර, ඒ වයින් කීපයක්. එතුමා විවිධ අවස්ථාවන් වලදී ඇගීමට ලක් වෙලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය සම්මාන රාශියකින් එතුමා පිදුම් ලබලා තියෙනවා. එතුමාගේ සුබ උදෑසනක්, වංක ගිරි අරණේ, සුදු නෙළුම, නෙතු නිලුපුල්, ආලක මන්දා, සින්දු කියන උණ පඳුර කියන කෘති සඳහා රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා. ඒකම එතුමා විමර්ශන කෘති රචනා කරලා තියෙනවා. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සමග එකතුවෙන් මහගමසේකර හා සමාජ යථාර්ථය කියන විමර්ශන කෘතිය රචනා කිරීමට එතුමාගේ දායකත්වය සපයලා තියෙනවා. ඔබ දන්නවා, මම කලිනුත් මතක් කර අපේ දරුවන්ට, අපි නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන ප්‍රකට ගීත රාශියක නිර්මාණකරුවා වූ මගේ බිසවුනේ අසාපන්, කිරුළමුතුලිහි, චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ, බිම්බරක්ෂණක ගැවසුන, ලෙන්චිනා මගේ නංගියේ ආදී ගීත ගණනාවක් එතුමා විසින් රචනා කරලා තියෙනවා. එතුමාගේ මේ සාහිත්‍ය සේවය අලලලා එතුමාට උපහාරයක් ලෙස එතුමාගේ නිර්මාණ සම්බන්ධයෙන් කෘතියක් සංස්කරණය වෙලා තියෙනවා. රත්නශ්‍රී නවකවියේ චන්ද්‍රෝදය කියලා. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔහු ජපන් බුන්කා සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා. මම මේ කාරණා ටික අපේ දරුවන්ට මතක් කරේ, රත්නශ්‍රී විජයසිංහ මහත්තයා කියන්නේ සිංහල සාහිත්‍යයේ මේ අපේ යුගයේ දැන්ට ජීවත් වෙන ඉතා විශිෂ්ට නිර්මාණකරුවෙක් නිසා ඔහුගේ වස්සානීය පද්‍ය පන්තිය රස විඳින්න, විචාරය කරන්න, කියවන්න කලින් එතුමා සම්බන්ධයෙන් අපි තුල හොඳ දැනුමක් තියෙන්න ඕන. මොකද එතුමා මේ සාහිත්‍ය ශාස්ත්‍රයට විශාල සේවයක් කරන සාහිත්‍යකරුවෙක් නිසා එතුමාගේ යම් යම් තොරතුරු අපේ මතකයේ තියෙන්න ඕන. ඒකම තවත් කාරණයක් මේකට බලපානවා. අපේ දරුවන්ට මම නැවත නැවත කියලා තියෙනවා, මේ සාහිත්‍ය පාඩ සංග්‍රහයේ ඔබට අදාළ පාඩමට කලින් හැඳින්වීමක් තියෙනවා. මේ හැඳින්වීමේදී තියෙන කරුණු තමයි බොහෝ විට මේ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමුවන ප්‍රශ්නයේ විදිහට ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔබගෙන් අහන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේදී රත්නශ්‍රී විජේසිංහ මහතා රචනා කළ ළමා කෘති දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට ඔබට පුළුවන් සැලලිහිණියෝ, රතු කිකිලි, සින්දු කියනුන පදුර මේ ආදී කෘති වලින් දෙකක් සඳහන් කරන්න. එක්කම ඔහු ලැබූ ජාත්‍යන්තර සම්මානය ගැන ඇහුවොත් ඔබට කියන්න පුළුවන් ජපන් බුන්කා සම්මානයෙන් ඔහු පිදුම් ලද බව. එතකොට මෙන්න මේ විදිහට ඔහුගේ පෞද්ගලික තොරතුරු ඔබගේ පාඩමේ මුල් පිටුවේ වසානේ පාඩමට කලින් මේ කරුණු සඳහන් කරලා තියෙනවා. ඒව ගැන අවධානය යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔබට පුළුවන් නම් රත්නශ්‍රී විජේසිංහ මහත්මයා සම්බන්ධයෙන් ලියවෙච්ච කෘති තියෙනවා. කෘතියක් ගැන අපි කිව්වා, ලිපි සංගරා ඕනතරම් තියෙනවා, එතුමගේ නිර්මාණ තියෙනවා. මේවා පරිශීලනය කරන්න ඔබගේ මේ අධ්‍යාපනික දැනුමට, විශේෂයෙන් ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න විතරක් නෙවෙයි, ඔබ වඩා හොඳ නිර්මාණකරුවෙක් කරන්නත්, වඩා හොඳ රසිකයෙක් කරන්නත් එතුමාගේ කෘති පරිශීලනය කිරීම අනිවාර්යම බලපානවා. ඒ නිසා ඔබට යෝජනා කරනවා මම මේ උදෑසන හැකිනම් ඔබගේ පාසල් පුස්තකාලයෙන් හෝ භාවිත කරන වෙනත් පුස්තකාලයකින් හෝ එතුමාගේ කෘති හොයාගෙන පරිශීලනය කරන ලෙස. ඉතින් දරුවනේ, මේ මූලික කාරණාවලින් පස්සේ මම කල්පනා කරා ඔබට අදාළව ඔබගේ සාහිත්‍ය පාඨ සංග්‍රහයේ ඉන වස්සානීය කල්පන්තියේ අභ්‍යාස ඇසුරෙන් මේ කල්පන්තිය විස්තර කරන්න. මූලික වශයෙන් මේ කවි පන්තිය විශේෂයෙන් නිර්මාණය වෙන්නේ අජීවී ගඟක් ගැන. අජීවී ගඟක් ගැන තමයි කවි පන්තියෙන් කියවෙන්නේ. අපි අපේ අභ්‍යාසවලදී අපෙන් අහනවා කවියා කොහොමද අපූරු කාව්‍යෝක්ති භාවිත කරමින් මේ වස්සාන පද්‍ය පන්ති නිර්මාණය කරන්න කියන කාරණය. එන මේ කාරණයට පිළිතුරු සපයද්දී වස්සානේ කියන පද්‍ය පන්තියේ ප්‍රස්තුතය, එහෙම නැත්නම් කවියාගේ කවිය ප්‍රකට කිරීමට බලාපොරොත්තු වෙන අදහස අපට තේරුම් ගන්න පුළුවන්. දුවේ පුතේ, වස්සානේ කිව්වහම වස්සානේ කියන වචනේ අහපු ගමන්ම අපට අවබෝධ වෙන කාරණේ තමා වැස්සක්. එතකොට කවිය වැස්සක් ගැන තමා අපට මේ කියන්නේ. ඔහු මේ පද්‍ය පන්ති රචනා කරන්නේ වැස්සක් පිළිබඳව. හොඳ කවියෙකුට, විශේෂයෙන් ප්‍රතිභා සම්පන්න කවියෙකුට තමන්ගේ අත්දැකීම, තේමාව සමාජගත කරන්න හොඳ වචන මාලාවක් අවශ්‍යයි. ඔබ දන්නවා කවියේ ඔහුගේ නිර්මාණ භාවිතය සිද්ධ කරන්නේ වචන භාවිතයෙන්. හොඳ වචන වලින්, ගැළපෙන වචන වලින් ඔබට හොඳ කවියක්, පද්‍ය පන්තියක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට රත්නශ්‍රී විජේසිංහ මහත්මයාත් වස්සානීය පද්‍ය පන්ති රචනා කිරීමේදී කාව්‍යෝක්ති ගොඩනගා ගන්න උචිත වචන භාවිතයක් සිද්ධ කරනවා. මේ භාෂාව ඔහු උචිත විදිහට යෙදීම නිසා තමයි අපූරු කාව්‍යෝක්ති නිර්මාණය වෙලා සෞන්දර්යාත්මක හැඟීමක් පාඨක සිතේ, අපේ සිතේ නිර්මාණය වෙන්නේ. මේ විදිහට බලපුවාම මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ භාෂා හැකියාව, නිර්මාණාත්මක භාෂාකරණය ඉතාම විස්මයජනකයි, පුදුමයි. දැන් මේ පද්‍ය පන්තිය ආරම්භ වෙන දරුවනේ මෙන්න මේ කවිය. කවිය කියනවා, ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද, කිකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සුඳුර නුඹ වාගේම ඉනහේමා එක්ක. අවසන් පේලි දෙක නැවත වතක් ඔබගේ අවධානයට යොමු කරන්නම්. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනෙහෙය මායික. දැන් කවියා බලාපොරොත්තු වෙන්නේ වැස්සක් ගැන කියන්නේ. අපි දන්නවා ලිංගතුකම වැඩි වුණාම ආදරේ වැඩි වුණාම මිනිස් ස්වභාවයේ තමා දොඩමලු වීම. දොඩමලු වෙනවා කියන්නේ තවත් කෙනෙක් එක්ක බොහොම හිතවත් වෙලා කතා කරන්න පෙළඹීම. මේ කවියේ කවිපන්තියේ ප්‍රස්තුතයට එහෙම නැත්නම් තේමාවට බලපාපු කවියාගේ අත්දැකීමකුත් තියෙනවා දරුවනේ. අපි ඒක ගැන හොයලා බලන්න ඕනේ. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා එක්තරා කාලෙක ඔහුගේ සේවය ලබා දෙනවා මොනරාගල පළාතේ කිසියම් පාසලකට ඔහු ගුරු වෘත්ති යෙදලා හිටිය නිසා. මොනරාගල පළාතේ ඉතා ප්‍රකට ඔයක් තමයි උලන්දා ඔය. මොනරාගල පළාතට නිතර වැස්ස නැහැ. උලන්දාවය වසරේ මුල් කාලය තුල බොහෝ කාලයක් තුල වතුර රහිතව වියලි ඔයක් බවට පත් වෙලා තියෙනවා. ජලයේ නැහැ. හැබැයි නොවැම්බර් කාලෙ වෙනකොට ඉල් මහ වෙනකොට වැස්ස ලැබෙනවා, ඔය පිරෙනවා. කවියේ ප්‍රස්තුතය මේකයි. උලන්දාවය වතුරෙන් පිරුණයින් පස්සේ ඒ පිරුණු ඔය දිහා බලාගෙන එහි චමත්කාරය සම්බන්ධයෙන් තමා කවියා මේ කවිය රචනා කරන්නේ. ඒකම දරුණේ ඔබ මතක තබා ගත යුතු තව කාරණයක් තියෙනවා. මේ පැහැදිලි කිරීම කවියා ඔය වතුර පිරිලා ඔය සස්ත්‍රීක වෙලා තියෙන ආකාරය පැහැදිලි කිරීම යටින් තවත් කාරණයක් කියනවා. ඒක තමයි අපිට ඉතාම වැදගත් කාරණේ වෙන්නේ. ගඟ දිය සිඳිලා වියලුණු ගඟක් බවට පත් වෙලා තිබුණා. හැබැයි කවදා හරි දවසක මේ ගඟ වැස්ස නිසා පිරෙනවා. උලන්දාවය එහෙම වෙලා තියෙනවා. කවියා මේක ජීවිතයට සම්බන්ධ කරනවා. ජීවිතයේ දුෂ්කරතා කම් කටළු ගොඩයි. හැබැයි හැමදෑම ඒවා එහෙම තියෙන්නේ නැහැ. යම් කිසි දවසක ජීවිතයටත් වස්ථානයක් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක ගලපමින් තමයි කවිය මේ පද්‍ය පන්තිය රචනා කරන්නේ. දැන් මම මුලින් ඔබට සඳහන් කරා කවිය කියනවා දැන් හුලන්දාවය පිරලා තියෙනවා. ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්න. ආත්පසින් නැගෙන සුවඳ ඔයක් පිරුණහම අපට කිසියම් දැනෙන සුවඳක් තියෙනවා. කවිය එක පැහැදිලි කරන්නේ සුවඳ බැරුවා ඉන්න ඒ තරම් සුවඳයි. ජීවිතයේට ජලය කියන එක අසීමිත සම්පතක්. කවිය අහනවා එම ආදරණීය වස්තුව තුරුළු කරගෙන තුරුළු කරගන්නවා මිස අතහැරලා දාලා යන්නේ කොහොමද කියන එක. ඒකම ඔය වතුරෙන් පිරිලා ඉවුරු වල වදිනවා ඒ තරම් වතුර පිරিলা. කවිය මේක දකින්නේ ඔය දැන් දොඩමළු වෙලා ඉන්න ආකාරයක්. ඒකම කවිය ඒ ජීවිතයට සම්බන්ධ කරනවා. මම මුලින් ඔබට සඳහන් කරා මේ පද්‍ය පන්තියේ ප්‍රස්තුතයට අධ්‍යක්ීමට කවියාගේ ජීවන අධ්‍යක්ීමකුත් සම්බන්ධ වෙනවා. ඔහු දැන් ඉන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා පුවත්පතකට සඳහන් කරලා තිබුණා මේ පද්‍ය පන්තිය රචනා කරන්න මූලික වෙච්ච කාරණයක්. ඔහු ගාල්ලේ ඉඳන් මොණරාගලට තනියෙන් ඇවිල්ලා ජීවත් වෙන කාලේ ඔහුගේ බිරිඳ සහ කුඩා දියණියන් දෙදෙනා ඔහුගේ නිවසේ ඉන්නේ ගමේ. එතකොට ඔහුට ලොකු වේදනාවක් තියෙනවා. ජීවිතය හරි දුෂ්කරයි. ඒක දැරින හොඳට. මෙන්න මේ කාරණා සියල්ල පදනම් වෙනවා මේකට. ඒ නිසා තමයි කියන්නේ කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සුඳුර නුඹ වාගේම හිනෙහෙය මායික. ඔහුට ඔහුගේ නිවසේ ඉන්න බිරිඳ මතක් වෙනවා. ගඟ පිරිලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙක සංසන්දනය කරනවා. මෙතන දරුවනේ මේ සුඳුර කියන වචනය ධ්වනිතාර්ථ රසක් මතු කරන වචනයක්. සොඳුර යනුවෙන් හුලන්දා ඔය ඇමතුවා වෙන්න පුළුවන්. ජලයේ පිරීලා ඉස්සිරිලා යන හුලන්දා ඔය හරියට hina වෙනවා වගේ. ඔබ දැකලා ඇතිනේ ගංගාවක් පිරුණාම ජලය ගලා බහින්නකොට ජල බිඳු විසිරී යනවා. කවියා සුදු පාටට කවියා මේක hinaව ලෙස අර්ථකථනය කරනවා. කෙකටියා මල් පිපිලා තියෙන එකත් සිනාසීමට රූපකාර්ත්‍යයක් විදිහට අපට පාවිච්චි කරන්න පුළුවන්. සුඳුරු නුඹ වාගේම හිනහේ මායික කිව්වහම ඒක හරි අපූර්ව කාව්‍යෝක්තියක්. ඒකෙන් තවත් කාරණා කීපයක් ධ්වනිත වෙනවා. ධ්වනිතාර්ථයක් විදිහට කවියා මේක භාවිත කරනවා. තමන්ගේ බිරිඳ ඇගේ සිනහව කිකටියා සුදු මල් පොකුරට සමාන කිරීම ඉතාම උචිත කාව්‍ය භාවිතයක් විදිහට තමයි අපට සලකන්න වෙන්නේ. එතකොට වස්සානිය නිසා හුලන්දා ඔය පිරිලා හුලන්දා ඔයේ ක්‍රියාකාරීත්වය කවියා කියනවා. ඔය දොඩ මලුයි ඔය දෑලේ ජලයේ හැප්පීමෙන් හරියට ඔය අපිත් එක කතා කරනවා වගේ පණ ඇවිල්ලා මෙච්චර කාලයක් ජලයේ නැතුව තිබුණු ඔය වතුර පිරුණයින් පස්සේ දැන් අපිත් එක කතා කරනවා වතුර පිරිලා ඔය දොඩ මලුයි. කවියා මේ කාව්‍යෝක්තිය තවත් අපූරු කරනවා. ඔය ඉන්නේ කොහොමද සුදු මල් පොකුරක් එකටියා මල් පොකුරක් වඩාගෙන. මේ සතුට ඉතාම තීව්‍ර කරනවා කවියා මේ කාව්‍යෝක්තිය. ඉන් පස්සේ ඒ සම්බන්ධ කරනවා සොඳුරනුභවාගේම හිනහේ මායික කියලා කවියාගේ බිරිඳගේ මතකයක් මෙතෙන්ට එකතු කරනවා. කොට කිසියම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ පද්‍ය පන්තියේදී වැස්ස කියන කාරණය සම්බන්ධයෙන් කවියාගේ ප්‍රවේශය ඉතාම ප්‍රබලයි. හොඳ කාව්‍යෝක්තියක් අපේ හිතේ නිරූපණය කරනවා. අපේ දරුවන්ට කවිය කියවනකොට මතක් වේ පිරුණු ඔයක් වතුර පිරුණු ඔයක් ඔයේ හැසිරීම කොහොමද වතුර ජලය ගලාගෙන යාම. කවියා ඒ සිද්ධීන් අපේ හිතේ චිත්‍රූප විදිහට මවනවා. එකම දරුවනේ මේ කවිය කියවාගෙන යනකොට අපට හම්බෙනවා තවත් කොටසක් මෙහෙම. කුබුක් අතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සඳ එක්ක තරඟේට මෝරන්ට උලන්දා ඔයකින්ද මල්වරව ඉල්මාට වැස්සත් එක්ක ඔය ජල මට්ටම අනිවාර්යෙන් ඉහළ යනවා. මේ ඔය දෙපැත්තේ කුබුක් ගස් තියෙනවා අතු පාත් වෙලා තියෙන ඔයිට. බලන්න කවිය කොයිතරම් අපූර්ව කාව්‍යෝක්තියක් නිර්මාණය කරනවද කියලා. වතුර පිරීලා තියෙනවා ඉවුර දෙපැත්තේ කුබුක් ගස් තියෙනවා කුබුක් අතු පාත් වෙලා තියෙන ඔයිට. ටිකක් මතක් කරලා බලන්න දරුවනේ වතුරට වැටිලා තියෙන අතු ජල පහර වේගයෙන් ගමන් කරන නිසා උස් පහත් වෙනවා. එතකොට කවියා ඒක අපට කියන්නේ වෙනත් ආකාරයකින්. කවියා කියනවා කුබුක් ගස් අතු කියන තමන්ගේ අත්වලින් මේ සිහිල් ජලය පිරිමඳිනවා. ඇයි වැස්සේ ආස්වාදයෙන් මේ ගස් කොළන් පවා සතුට වෙලා තම දැන් ඉන්නේ. ඒකම කියනවා මාළුන්ට මේක සැනකෙළියක් වගේ. දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද මාළුවෝ එහෙම පීනනව ජලය මාළුවන්ටත් හරි සතුටුයි. කවියා මෙහිදී ඉතාම උචිත කාව්‍යෝක්තිය භාවිත කරනවා. පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්න උලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. අපි මේ වගේ කාව්‍යෝක්ති පැහැදිලි කරන්න දරුවනේ උත්ප්‍රේක්ෂා අලංකාර විදියට. උත්ප්‍රේක්ෂ විදියට තමයි අපි මේවා හඳුන්වා දෙන්නේ. පරිසරයට අපූර්ව හැඩයක් උලන්දාවෙක් කරලා තියෙනවා මේ වැස්සෙන් සම්පූර්ණ වීම නිසා. කවියා මේක දකින්නේ යෞවනත්වයෙන් සම්පූර්ණ වෙච්ච ගැහැණු ළමයෙකුගේ මල්වර වීමකට. ගැහැණු ළමෙක් මල්වර වුණාම ඇගේ ආකර්ෂණීය වැඩි, ඈ පිළිබඳව තියෙන ආකර්ෂණීය වැඩි, ඒකම ඒක ශාස්ත්‍රීය භවයේ ලක්ෂණයක් විදිහට තමයි අපි සලකන්නේ. කවි මේ කාරණා සියල්ල සම්බන්ධ කරන්නේ වැස්ස නිසා හුලන්දා ඔය ජලයෙන් සම්පූර්ණ වීම කියන කාරණයට. එතකොට මේ අජීවී කාරණා තියෙනවා, ගඟ තම අජීවී වස්තුවක්. මේ අජීවී ගඟ වැස්ස නිසා පිරීලා තියෙනවා, එවිට එහි සජීවී බවක් නිරූපණය වෙනවා. කවියා මේ සජීවී බව ඔහුගේ වටපිටාවෙන් ප්‍රේක්ෂකයාට, කවියහන රසිකයාට උද්දීපනය කරලා දෙන්න උත්සාහ කරනවා. කුබුක් කතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද. වතුර පිරුණු ඔයේ කුබුක් කතු වැටිලා තියෙනවා. මේවා සජීවී කාරණා බවට කවියා පත් කරනවා. අතු කියන අත්වලින් ගඟ පිරිමදින බවක් තමයි කවියා අපට කියන්නේ. ඒකම වැස්සෙන් පිරුණු ගඟ උලන්දා ඔය මල්වර වූ තරුණියක් විදිහට අපේ හිතේ රූපකාර්ථ නංවනවා. ඉතින් මේ කාව්‍යෝක්ති වලින් ජලයෙන් පිරුණු ඔය ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් විදිහට තමා තමන්ගේ පාඨකයාට සහෘදයාට කවියා මුණගස්සන්නේ. එතකොට අපි කතා කරන්නේ දරුවනේ මේ වස්හානේ පද්‍යපන්තියේ අපූර්ව කාව්‍යෝක්ති වලින් යුක්ත පද්‍යපන්තියක් විදිහට කොහොමද අපි ඒක නිර්මාණයක් විදිහට මේ මේ නිර්මාණයෙන් ඒ කාව්‍යෝක්තිය පුටා දක්වන්නේ කියන කාරණය. අපි දැන් කාරණා කීපයක් කතා කරා. වතුර නැතුව වියලි තිබුණු ඔය වතුර පිරීලා ශස්ත්‍රීක වුණයින් පස්සේ ඒ ඔය දොඩමළු වෙලා තියෙනවා. ඉතින් එතකොට කවියා අපූර්ව කාව්‍යෝක්තියකින් අපට ඒක පැහැදිලි කරනවා. ඊළඟට වතුර නැතිව තිබුණු ඔය වතුර පිරීලා ගලාගෙන යද්දී කුබුක් අතු අතු වලින් හිමීට අත ගන්නවා, ස්පර්ශ කරනවා. මෙන්න මේ කාරණාවලින් කවියා මේ වැස්ස වස්සානේ කවිපන්තියේ කාව්‍යෝක්ති තමන්ගේ සහෘදයාට සමීප කරන්න උත්සාහ කරනවා. ඊළඟ කාරණේ තමයි දරුවනේ, වියලි කාලේ පරිසරය වියලිලා ගිහිල්ලා ඇල්මැරිලා තියෙන්නේ. මේ වියලුණු පරිසරයට ජීවය ලබා දෙන්නේ වැස්ස. වැහි කාලෙදි ගංගා ඇල දොළ වැල් වැව් පොකුණු ජලයෙන් පිරෙනවා. සබාදහම තමන්ගේ ආශිර්වාදය ලබා දෙනවා මේ කියන වස්තුන් වලට. සබාදහම් දියණියගේ net ඇස් වෙන්නේ ජලය, ජලයෙන් පිරුණු පොකුණු. කතුවරයා ඉතාම මනරම් විදියට මේ රූපකාර්ථවත් බවට නම් කරන්න උත්සාහ කරනවා. කවිය කියනවා මෙහෙම, සෙනෙහිය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. තඹර පිටි අතර හෙල්මැලි රේණු වැසි වසින ඔබේ සිනහවෙන් නිවේ කුණුව ගිය ලේනාර. දරුවන්නේ ඔබට හිතා ගන්න පුළුවන් මේ මොනරාගල පළාතේ තියෙන හුලන්දා ඔය වතුර නැති කාලේ කොහොම කර්කශව තියෙන්නේ නැද්ද? වතුර නැති වුනහම මේ අවට පරිසරයේ ඉන්න මිනිසුන්ට තම තමන්ගේ දෛනික කටයුතු, කෘෂිකර්මාන්ත කටයුතු කරගන්න බැරුව කොයිතරම් දුෂ්කරතාවලට පත් වෙන්නේ නැද්ද? හැබැයි මේ ඉල් මහේ නොවැම්බර් මාසේ හොණ්ඩාගලට වැස්ස ලැබිලා හුලන්දාව පිරලා තියෙනවා. බලන්න කවියා මේ වැස්ස නිසා, වස්සානේ නිසා පිරුණු ඔය ගැන කියන කතාව. සෙනෙහිය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින ඔබේ සිනහවෙන් නිවේ හුණුව ගිය ලේනාර. ඔය අපූරු හිනාවක් එක්ක දැන් ඉන්නේ. ඇයි? වතුර පිරීලා නිසා. කවියා කියන විශේෂ කාරණයක් තියෙනවා. හොඳ කාව්‍යෝක්තියක් දරුවනේ මේක. ඔබේ සිනහවෙන් ඔයට ඔය වතුර පෙරුණු නිසා ඔය hina වෙනවා. ඒකේ නිවෙන්නේ මොකද්ද? හුනුව ගිය ලෙහනාර. මිනිසුන්ගේ ගතසිත දෙකම නිවිලා යනවා. ජලය සම්පතක්නේ. මේ ජල සම්පත ලැබුණාම පරිසරයේ සස්රීක වෙනවා. කවීතා පූර්ව විදිහට එක කියනවා. ඒකම මේ පද්‍යපන්තිය පුරාම තියෙන දරුවනේ රත්නශ්‍රී විජේසිංහ මහතාගේ අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය. කාව්‍යෝක්තියක් කියන්නේ කවි කියමනක්. කවියෙකුට තමන් දකින කිසියම් සංසිද්ධියක් කවි ඇසකින් බලන්න පුළුවන් නම් ඒකට අපි කියන්නේ කාව්‍යෝක්තියක් කියලා. කාව්‍යෝක්තියක් නිර්මාණය වෙන්න කවියා භාවිත කරන සංකේත උපමා රූපක ආදී බලපානවා. ඒ වෙහි අපූර්ව බව තමයි කවියට අපූර්වත්වයක් ළඟා කරන්නේ. වැස්ස නිසා වලාකුළු වලට වැඩි. ඔබ දැකලා ඇති වැහි කාල වැහි සමයන්හි අහස වලාකුළු වලින් බර වෙලා තියෙනවා. ඒවා රංචු ගැහිලා කඳු මුදුන් වල තියෙනවා. දැන් වැස්ස ලැබෙන්න සූදානම් වෙද්දී ඒ වැස්ස ලබා දෙන හේතු සාධක විදිහට වැහි වලාකුළු වලට ලොකු වැඩක් තියෙනවා. දැන් වැස්ස බිමට ලැබෙන්න ආසන්නයි. එහෙම වුණාම අපට දැනෙනවා සීතලක් දැනෙනවා. කවියටත් ඒක දැනෙනවා. අඳුර රෑ කියන කාරණා සීතල සුළඟ මේ හරියට වැස්සට කරන ඇරවීමක් වගේ. ඒකම වැස්ස කියලා කියන්නේ විශේෂයෙන් කෘෂිකර්මාන්තය මූලික කරගත්තු අපේ රටක වටිනාම වස්තුව. මෙන්න මේ සියල්ල කැටි කරගෙන ඉතාම සුභවාදී හැඟීමකින් වැස්ස ගැන කවිය බලන විදිහ මේ කවි පන්තියේ ඉතාම අපූර්ව විදිහට නිර්මාණය වෙලා තියෙනවා. දැන් මම කලින් කියපු කාරණා දරුවනේ වැස්ස නිසා වලාකුළු වලට වැඩ වැඩි. වලාකුළු දැන් රංචු ගැහිලා ඉන්නවා කඳු මුළුන් වල වැස්ස ලබා දෙන්න. කවියට මේ වැස්ස ලැබෙන පාරිසරික සාධක දැනෙනවා. මෙන්න මේවා සියල්ල කාව්‍යෝක්තියක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ මෙහෙම. වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින දැන් මේ විතැනි බිමට සීතලයි මගේ සිතට. වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. වැස්ස ලැබෙන්න පෙර පරිසරයේ විශේෂයෙන් අහසේ වලාකුළු ආදී පරිසරයේ තියෙන කාරණා ටික කවිය අපූර්ව විදිහට කියලා තියෙනවා. ඒකම කවිය කියන ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මම කලින් මතක් කරපු විදිහට වැස්ස තමයි අපට ආශිර්වාදය. අපි වැව් රාශියක් තියෙන කොයිවල් රාශියක් ගංගාවල් රාශියක් තියෙන සුන්දර රටක මිනිස්සු. එතකොට මේ වැව් පොකුණු ඇලදොල පිරුණාම තමයි අපේ ජීවිත සස්ත්‍රීක වෙන්නේ. කවියා ඒ ප්‍රාර්ථනීය ඉදිරිපත් කරනවා. ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මේ වස්සානයට තමයි මේ ආයාචනය කරන්නේ. දැන් මේ වෙනකොට ඒ ආයාචනය ඉෂ්ට වෙලා වැස්ස ඇවිල්ලා හුලන්දාවේ පිරීලා තියෙනවා. එතකොට අපේ දරුවන්ට මම නැවත වතාවක් මතක් කරනවා අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය නිසා වස්සානයේ පද්‍යපන්ති ඉතා රසවත් පද්‍යපන්තියක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණය. එහෙම නැත්නම් අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණහිලා කවියා දක්වන සමත්කම වස්සානයේ පද්‍යපන්තියෙන් නිදසුන් කීපයක් දෙමින් පැහැදිලි කරන්න. මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් ඔබට පුළුවන් කාව්‍යෝක්ති කියන කාරණේ පැහැදිලි කරලා, කාව්‍යෝක්ති කියලා කියන්නේ කවියා කියන කවි කියමන් කාව්‍ය අලංකාර භාවිත කරමින් තමන්ගේ අත්දැකීම සහෘදයාට ලබා දෙන්න කවියා දරන මහන්සිය තමයි කාව්‍යෝක්තිය තියෙන්නේ. ඒක අපූර්ව එකක් බවට පත් වෙනවා. එතකොට වස්සානයේ පද්‍යපන්තිය තුල කොහොමද මේ කාව්‍යෝක්ති තියෙන්නේ කියන එක ඒ මම උදාහරණ දක්වපු කවි වලින්, එහෙම නැත්නම් ඔබ හොයාගන්න මේ පද්‍යපන්තියේ තියෙන වෙනත් කවි වලින් ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. කවියා අපූර්ව කාව්‍යෝක්තියෙන් කවි කියමන් නිර්මාණය කරනවායි කියන කාරණය. ඊළඟට දරුවනේ මම ඔබගේ අවධානය යොමු කරනවා කවියා කොහොමද අජීවී වස්තුවක් සජීවී කළේ කියන කාරණා. එතකොට අපට ප්‍රශ්නයක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වස්සානේ පද්‍යපන්ති කවියා සිය නිර්මාණයේ තුලින් අජීවී වස්තුව සජීවී බවට පත් කරලා තියෙනවා පැහැදිලි කරන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද මේ කාරණේ පැහැදිලි කරන්නේ. අජීවී වස්තුන් සජීවී කරන්නේ කවියා කොහොමද? වස්සානේ පද්‍යපන්තියෙන් අපි කොහොමද මේක දකින්නේ? අපි දන්නවා දරුවනේ කවියා කියලා කියන්නේ තමන්ගේ තේමාවන් තමන්ගේ ප්‍රස්තුතයන් අධ්‍යක්ීම් ඉතාම හොඳින් ගවේෂණය කරලා ඒව අපූර්ව විදිහට කවි බවට පත් කරන කෙනෙක්. රත්නශ්‍රී විජේසිංහ මහත්තයාගේ වස්සානේ පද්‍යපන්තිනුත් මේ කාරණේ අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. අජීවී වස්තුන් කොහොමද ඔහු සජීවීකරණය කරන්නේ? මෙන්න මේ සජීවීකරණය කරන උපක්‍රමය නිසා තමයි කවියට අපූර්ව කවියක් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා ඔය අජීවී වස්තුවක් කවියට පුළුවන් වෙලා තියෙනවා මේක සජීවී දෙයක් බවට පත් කරන්න. දැන් මම කලින් සඳහන් කරපු කවියකම මේ උද්ෘතයන් ඔබට භාවිත කරන්න පුළුවන් කියනවා මෙහෙම. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. එතකොට වඩාගෙන කියන එකෙන්ම පුද්ගලත්වයක් ආරෝපණය කරනවා. වඩාගන්නේ කුඩා දරුවෙක් වඩා ගන්නවා අපි. එතකොට ඔයත් වතුර පිරිලා මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. මෙයින් අදහස් වෙනවා වෙන කාරණේ අපේ දරුවන්ට පැහැදිලි වෙනවා ඇති. වතුර තියෙන නිසා වතුරෙන් සම්පූර්ණ නිසා ඔයට පුළුවන් වෙලා තියෙනවා මල් හදන්න. ඔයේ මල් පිපෙනවා. ඉවුරුවල මල් පිපෙනවා. කවියා මේක දකින්නේ ඔය දැන් හරි ශාස්ත්‍රීයයි. ඔය මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. හරියට මවක් දරුවෝ වඩාගෙන සෙනෙහස දක්වනවා වගේ. එතකොට බලන්නකෝ මේ අජීවී ඔය කවියා සජීවී කරපු ආකාරය සහ ඒ සජීවීකරණය තුළ කොයි තරම් කාරණා ටිකක් තමන්ගේ රසිකයාට ලබා දෙනවද කියන කාරණේ. ඒ එක්කම ඒ කවියෙම තියෙනවා ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්න. දොඩමලු වෙනවා, නිතර කියවනවා, කතා කරනවා. එහෙම වෙන්නේ කොහොමද ඔයා? කවියා ඒක ප්‍රකාශ කරන්නේ වතුර පිරුණු නිසා. වතුර පිරුණු නිසා දොඩමලු වෙලා. එතකොට මේ එක කවියෙම තියෙනවා පුතේ අජීවී වස්තුවක් විදිහට කවියා ඔය සජීවී බවට පත් කරලා තියෙනවා. ඒ තමයි ඔය දෑල දොඩමලුවේ ඔය කතා කරනවා කියවනවා නිතර. එක්කම කෙකටියා පඳුර සුදු මල් පොකුරක් වඩාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කවියා කියනවා තමන්ගේ සුඳුර වගේම සුඳුරු නුඹ වගේම හිනෙහෙමයි ඔය මාත් එක්ක හිනා වෙනවා. බලන්නකො මේ එක කවිය තුල අජීවී ඔය සජීවී කරන්න කවියා කාරණා තුනක් භාවිත කරලා තියෙනවා. ඒකම මේ කවි පන්තියේදී අපට හම්බ වෙනවා තවත් කාරණයක්. පුරපසේ සඳ එක්ක තරඟේට මෝරන්ට උලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. අපි දන්නවා අපේ දුවල පුතාලා අත් ඉඳලා තියෙනවා අහලා තියෙනවා මිනිස්ස දුවකට තමන්ගේ තාරුණ්‍ය පව ප්‍රකට කරන ස්වාභාවික සංසිද්ධිය තමයි මල්වර වීම. ඒක ඈ තරුණියක් තාරුණ්‍යයට පත් වුණා කියන පණිවිඩය අපිට ලබා දෙන ක්‍රමය. එතකොට කවියා මේ කාරණය අජීවී ඔයට ආරෝපණය කරනවා. සුභාදාමේ පණිවිඩයක් අරන් වැස්ස නිසා පිරුණු ඔය සුභාදාමේ පණිවිඩයක් ප්‍රජාවට දෙනවා, ඔයත් දැන් ශාස්ත්‍රීය බවට පත් වෙලා කියලා, ජලයෙන් සම්පූර්ණ වෙලා කියන කාරණේ. අනිත් කාරණේ තමයි දරුවනේ මල්වර වීම සමග දුවකගේ හැඩවැඩ වැඩි වෙලා ඒ ආකර්ෂණයට ලක් වෙනවා. හුලන්දා ඔයත් වතුර පිරීලා පරිසරයේ හැඩවැඩ කරමින් හැම දිනාගේම ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒ එක්කම හුලන්දා ඔය ජලයෙන් භවභෝග අස්වද්දලා සරුසාර ඵලදාවක් ලැබෙන බවක් මේන් කියවෙනවා. එතකොට බලන්න මේ අජීවී ඔයට සජීවී බවක් ලබා දෙන්න කවියා පාවිච්චි කරපු උපක්‍රමය ඔහු ප්‍රකාශ කරනවා. පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්න හුලන්දා ඔයකින්ද මල් බරව ඉල්මහට. එක්කම ඔය කියන කාරණය අජීවී කාරණයක්. නමුත් කවියා කියනවා මේ අජීවී වස්තුව තමන් එක හිනා වෙන බව. අපි දන්නවා හිනාව කියන එක මිනිස්සුන්ට ආවේනික චර්යාවක්. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද ඔයක් හිනා වෙන්නේ? කවියා ඔය හිනා වෙන බව ඔය වතුර පුරවාගෙන දක්වන යම් යම් ඉරියව් වලින් අපිට පැහැදිලි කරනවා. සෙනෙහේ පිරිගිය ඔබේ නයන නිල් පොකුණ දියන නිලන වැසි සමී රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙල් මැලි රීනු වැසි වසින ඔබේ සිනහවෙන් නිවී හුණුව ගිය ලෙහිනහර. මිනිසුන්ට ආවේනික චර්යාවක් වෙන හිනාව ඔය තුලක් තියෙන බව කවියා අපට ඉතාම පැහැදිලිව කියනවා. කොහොමද ඔය හිනාව මේ වතුර පිරුණු නිසා? අනිත් කාරණය තමයි හිනාවක් පානිලෙන් ගතු බව ප්‍රකාශ කරන්න. එතකොට කවියා සහ හුලන්දා ඔය අතර තියෙන ලෙන්ගතු බවත් මෙයින් ප්‍රකට වෙනවා. දැන් හුලන්දා ඔය කවියාගේ සමීප කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට මේ කාරණාවලුත් කවියා ධනිත කරන්නේ අජීවී හුලන්දා ඔයට සජීවී බව ආරෝපණය කිරීම. අපේ අපි කතා කරමින් ඉන්නේ කවියා කොහොමද මේ අජීවී වස්තු වලට සජීවී බව එක්කලේ කියන කාරණය. අනිත් කාරණේ තමයි වැස්ස වහින්න ඉතාම අවශ්‍යම සාධකයේ තමයි වලාකුළු. කවිය ඒක ප්‍රකාශ කරන්නේ වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. අපි දන්නේ ලගින්නේ මොනොන්ද? ලගින්නේ හරක් රංචු සත්තු ලගිනවා. කවියා ඒ බව, ඒ ප්‍රාණවත් බව ආරෝපණය කරන වලාකුළු වලටත්. වැහි වලා කුළු රංචු කඳු මුදුන් වල ලගින දැන් ඒවි තැනි බිමට. තව ටිකකින් එයි, තව ටිකකින් වහින්න ලෑස්තිය. ඉතාම අපූර්ව විදිහට මේ අජීවි වස්තු වලට කවියා සජීවි බව ආරෝපණය කරලා තියෙනවා. ඊළඟට දරුවනේ සප්‍රාණික දේවල් පණ තියෙන සත්තු ලෙඩ වෙනවා. ලෙඩ වුණාම කෙට්ටු වෙනවා, අබල දුබල වෙනවා. කවියා මේක ඔයට ආරෝපණය කරනවා. ගිම්හානේ ගිලන් වී කෘෂව සුදු මැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරුණේ. වැහි නැති කාලේ මේ හුලන්දා ඔයත් අර ලෙඩ හැදිච්ච කෙනෙක් වගේ ගිලන් වෙලා හිටියේ, කෙට්ටු වෙලා හිටියේ, කෘෂව සුදු මැලි වෙලා හිටියේ. හැබැයි දැන් එහෙම නෑ. වර්ෂාවත් එක්ක පිරිපුන් වෙලා, ඉකි ගහපු ගඟ නැවත පිරිපුන් වෙලා. ඉතින් බලන්න අප්‍රාණික වස්තු වලට කොයිතරම් හොඳ විදියට සජීවි බවක් අපි ආරෝපණය කරලා තියෙනවද කියන එක. එතකොට අපට පැහැදිලි අචේතනික වස්තු වලට, එහෙම නැත්නම් අජීවි වස්තු වලට සජීවි බවක්, එහෙම නැත්නම් සචේතනිකත්වයක් ඉතාම අපූර්වට ආරෝපණය කරන්න කවියට හැකි වෙලා තියෙනවා කියන කාරණා. ඉතින් දරුවනේ මම අද ඔබට පැහැදිලි කළේ ඔබගේ සාහිත්‍ය පාඨ සංග්‍රහයේ පොතේ අවසාන පාඩම 16 වෙනි පාඩම වස්සානේ පද්‍ය පන්තිය, රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචනා කරන ලද වස්සානේ කියන පද්‍ය පන්තිය. මේ පද්‍ය පන්තියට මූලික වෙන රත්නශ්‍රී විජේසිංහ මහතාගේ තොරතුරු ටිකක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඊළඟට කවියා කොහොමද මේ කවි පන්තියේදී කාව්‍යෝක්ති භාවිත කරන්න කියන කාරණයත්, අජීවී වස්තුන්ට සජීවී බව ආරෝපණය කරන්න කොහොමද කියන කාරණා දෙකත් මම අද දවස් ඔබට පැහැදිලි කරා. අපේ දරුවන්ට යම් ප්‍රමාණයකට මේ කාරණා පැහැදිලි වෙන්නේ නැති එක මම නැවත නැවතත් ඔබට යෝජනා කරනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන්ම සකසා ඇති නිදහසේ කියවා නිදහසේ ලියමු යන පොතව භාවිත කරන්න ඔබට අදාළ බොහෝ කරුණු එයින් උකහා ගන්න පුළුවන්. එහෙම කියවලා ඔබගේ පෙළ පොතේ කවි පන්තියත් හොඳින් කියවලා මම මේ කියපු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා ඔබට හොඳ පිළිතුරක් ලියන්න කරුණිකතු කර ගන්න පුළුවන්. ඒකම මම කලින් යෝජනා කරපු විදිහට රත්නශ්‍රී විජේසිංහ මහතා වැනි හොඳ නිර්මාණකරුවෙක් වීමටත් ඔබට මේ කාරණා බලපායි. අද දවසේ ඔබට මම වස්සානේ පද්‍ය පන්ති කාරණා දෙකක් පැහැදිලි කරා. නැවතත් දවසක මේ පද්‍ය පන්ති පිළිබඳ තවත් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. අද දින ඔබගෙන් සමු ගන්නවා. ඔබ සිළු දිනාටම බොහොම ස්තුතියි.
දෙයි දරුවන්ගේ දෙස්තරන් පුරා රැවටෙන අධ්‍යාපනික හඬවලුම
රැජරට ගුරුකෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය හා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව ගෙනෙන අධ්‍යාපනික මෙහෙවර රජරට ගුරුකෙදර සතිය සෑම දිනකම පස්වරු 7:00 සිට රාත්‍රී 9:30 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා පෙරවරු 5:00 සිට පෙරවරු 6:00 දක්වා සහ පස්වරු 5:00 සිට රාත්‍රී 9:30 දක්වා
තුන්වන ශ්‍රේණිය සිට 11වන ශ්‍රේණිය දක්වා පාඩම් මාලා 107.3 රජරට සේවය මග පෙන්වීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය